ඒවගේ මිලඟට සුනිල් හඳුන් නැති ගරමත් තුමාට විනාඩි 30ක් කාලයක් ලැබෙනවා.
කරු මුලාරස් මුලාසනාකුඩ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අද දිනේදී කර්මාන්තා ව්‍යවසායකත්ව අමාත්‍යාංශයේ වෙනුවෙන් තිබිච්ච ව්‍යාදේ පිළිතුරු කතාව කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතනනේ විපක්ෂ මන්ත්‍රීවරු ගණනාවක් අදහස් පළ කරා, ඉතාම සාධනීය හොඳ යෝජනා ඉදිරිපත් කරා, ඒ වගේම සාධනීය විවේචන ඉදිරිපත් කරා. එය සියලුම මන්ත්‍රීතුමන්ලාට ගොඩක් ස්තුතියි ඒ අදහස් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම මම හිතන්නේ මන්ත්‍රීවරු 5 දිනක් විතර කතා කරා සීනි ගැන. ඒක නිසා මම සීනි ගැන වැඩි කතා කරන්න යන්නේ නැහැ. හැබැයි මම එක දෙයක් සතුටු වෙනවා. අපේ අමාත්‍යංශේ කර්මාන්ත අමාත්‍යංශේ අපිට තියෙන ආයතන 28ක්. ඒ වගේම තියෙන ශ්‍රේෂ්ඨ 20ක්. ඒ ශ්‍රේෂ්ඨ 20ටම ආයතන 28ටම විවේචන නැහැ. සාමාන්‍යයෙන් වැඩිම විවේචන තියෙන කුල අමාත්‍යංශයක්. හැබැයි සීනි ගැන ඇරෙන්න එහෙම ප්‍රශ්නයක් ආවෙ නැති එක ගැන මම සතුටු වෙනවා. සීනි ගැනත් විවේචනයක් නෙමෙයි තියෙන යෝජනා. Yes. ඊළඟට මම ඉස්සුද්දන්ත වෙන්න ඕන. ඇත්තටම අපේ අමාත්‍යංශේ කර්මාන්ත පවුලක් හැටියට වැඩ කරන්නේ මගේ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ අමාත්‍තුමා, ඒ වගේම අමාත්‍යංශයේ ලේකම්තුමිය, අතිරේක ලේකම්වරු, අධ්‍යක්ෂකවරු සහ ආයතන සියල්ලේම සභාපතිවරු සහ අධ්‍යක්ෂක මණ්ඩල ඔක්කොම එක කැපවීමකින් එක කණ්ඩායමක් හිට අපි වැඩ කරනවා. අපේ අමාත්‍යංශයට තමයි තියෙන්නේ පළදායිතා ලේකම් කාර්යාලය. අපි අපේ අමාත්‍යංශයෙන්ම ලංකාවේ පළදායිතාවයේ පිළිබඳව ආදර්ශය දීලා තියෙනවා, කාර්යක්ෂමතාවය පිළිබඳ ආදර්ශය දීලා තියෙනවා. මම හිතන්නේ ඒක ගැන අපට ගොඩාක් සන්තෝෂ වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඊයේ වෙනකොට අපි ආසියානු පළදායිතා මහලේකම් කාර්යාලයේ මහලේකම් තුමා ආවා. ලංකාවට පළවෙනි වතාවට, ඉතිහාසයේ පළවෙනි වතාවට අපට ආසියානු පළදායිතා සහතිකය, ඒ මාස්ටර් ප්ලෑන් එක අපට ලැබුණා. නැෂනල් මාස්ටර් ප්ලෑන් එක අපි දැන් ඉදිරියේදී කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. ලංකාවේම කර්මාන්ත ව්‍යවසාය විතරක් නෙමෙයි ගම්මාන පවා, අපේ ගරු පන්නි ලැමතුමාගේ ප්‍රජාශක්ති වැඩපිළිවෙළ අතේ තියෙන කර්මාන්ත ගම්මාන අපි අපේ කාර්යක්ෂමතාවයේ ඵලදායිතාවයේ අදාළ කරන්න අපිට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපේ අමාත්‍යංශ ගැන කිව්වොත් මුලාසනාරුණ මන්ත්‍රීතුමනි, අයවැය වලින් අපට විසර්ජන පනතෙන් අපට වෙන් වුණා මිලියන 5829.1ක්. අයවැය කතාවේදී ගරු ජනාධිපතිතුමා අපට මිලියන 1500ක් අමතර වෙන් කළා. ඒ නිසා අපට ඉදිරි අවුරුද්දට තියෙන මිලියන 7329ක්. ඒ වගේම සියලුම ව්‍යවසායන්ට, කර්මාන්තවලට, සියලු ශ්‍රේෂ්ඨවල අලුත් ව්‍යාපාර ආරම්භ කරන තරුණ ප්‍රජාවට ණය පහසුකම් දෙන්න අපට මිලියන 80000ක් තියෙනවා. ඒක අපේ අමාත්‍යංශයට විතරක් නෙමෙයි, දීවර අමාත්‍යංශ වෙන්න පුළුවන්, කෘෂිකර්ම අමාත්‍යංශ වෙන්න පුළුවන්. අපි සියල්ල ඒකාබද්ධ කරලා සියලු අමාත්‍යංශ වලින් ණය පහසුකම් ලබා දෙනකොට අපකර නැතුව, ඒ වගේම විවිධ සහන යටතේ විවිධ පහසුකම් යටතේ අපට අලුත් ව්‍යාපාරිකින්ට සහ ව්‍යාපාර වර්ධනය කරන අයට ණය පහසුකම් දෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් මගේ ආයතන පිළිබඳව කතා කරන්න ගියොත් මුලාසනාරුඩු මන්ත්‍රීතුමනි, අඩුතරම එක ආයතනකට එක විනාඩියක්වත් ඕන. මම උත්සාහ කරනවා කොහොම හරි හැමදේකටම අදහස් දක්වන්න කෙටියෙන් හරි. ඒකෙදි ප්‍රධාන වශයෙන්ම ප්‍රතිපත්තිමේ තීරණ හැටියට ගත්තොත් අපි කැබිනට් මණ්ඩලයේ අවසරය ලබාගෙන තියෙනවා ජාතික ලුණු සමාගමේ අරතේ තියෙන කුරුංචිතිව් ලුණු දේවාය රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ලුණු අපනයනය කිරීම සඳහා විශේෂයෙන්ම ඉතා අගයක් සහිතව තියෙන ලුණු අපට හදලා ඒ ලුණු අපනයනය කරන්න පුළුවන්කම තියෙනවා. ඒ අපනයනය කිරීමේ ව්‍යාපෘතියක් අපි දැන් ආයෝජන කරනවන්න UI කෝල් කරන්න මට්ටමට ඇවිල්ලා තියෙනවා. කහටගහ පතල මිනිරන් සංචිතය අපි සමීක්ෂණය කරලා ඒ මිනිරන් කැණීම් හා සැකසීම් සම්බන්ධයෙන් අභිලාෂ කැඳවන්න, ආයෝජන කැඳවන්න අපි UI කෝල් කරන මට්ටමට දැන් කටයුතු කරලා තියෙනවා. ඒකේ ප්‍රොජෙක්ට් කමිටි එක දැන් අපි පත් කරලා තියෙනවා. 2026 අවුරුද්දේ අපිට ආරම්භ වෙනකොට ආයෝජකින් තෝරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම පරන්තන් වල උතුරේ අපේ අර්ජුනා මන්ත්‍රීතුමාලගේ ප්‍රදේශයේ පරන්තන් කෝස්ටික් සෝඩා ක්ලෝරින් නිෂ්පාදන ව්‍යාපෘතියට ආයෝජන කැඳවන්න අපි සියලු කටයුතු සංවිධානය කළා තියෙනවා. RFP කෝල් කරන්න අපට 2026 වර්ෂයේ මුලදී පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම එප්පාවල පොස්පෙට් එකට අපි දැනට ආයෝජන කැඳවලා තියෙනවා. අපිට EY කෝල් කරාම ආයෝජකයෝ 14 දිනක් ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම සිංගල් සුපර් පොස්පේට් SSP හදන්න, මොකද විශාල වියදමක් අපි දරන ට්‍රිපල් පොස්පේට් ගෙන්නන්න. ඒ නිසා අපේ රටේ සිංගල් සුපර් පොස්පේට් හදන්න අපට ආයෝජන කැඳවන්න දැන් අවස්ථාව ලැබිලා තියෙනවා. ඒකේ සියලුම කටයුතු අවසන් කරලා දැන් තියෙන්නේ. ඊළඟට ලංකා මිනරල්ස් ඇන්ඩ් ආයතනයේ රාජ්‍ය පෞද්ගලික හවුල්කාර ආයතනයක් හැටියට අගේ දාමේ වැඩි කරන්න අගේ එකතු කිරීමේ කටයුත්තට ආයෝජන කැඳවන්න 2025 11 11 කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණා මේ පහුගිය කැබිනට් මණ්ඩලයේදී. ඉතින් මම හිතන්නේ මේවා රටේ ආර්ථිකයේ දියුණු වෙන ලක්ෂණ. අපේ අපනයන ශේෂ්ත්‍රයේ පවතින ඔබතුමා කිව්වා ආකාරයටම අගේ එකතු කිරීමත් එක්ක ජාත්‍යන්තර වෙළඳ පළාත් එක්ක සම්බන්ධ වීමේ නවීන තාක්ෂණයත් එක්ක ඒකාබද්ධ කරන්න අපි කටයුතු කරමින් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි අපි අපේ අමාත්‍යංශයේ වියදම් කළමනාකරණය පැත්තෙන් ගත්තොත් ඒකත් වචනයක් කියන්න ඕන. අපේ අමාත්‍යංශයේ ඉතාමත්ම සාර්ථක විදියට ගිය අවුරුද්දේ වියදම් කළමනාකරණය කළා තියෙනවා. අපේ මුළු වියදම් 2024 පහුගිය ආණ්ඩුවේ මාස 9ත් එක්ක සංසාධනය කරද්දී මේ අවුරුද්දේ මාස 9 මිලියන 17කින් අපි අඩු කළා තියෙනවා. අමාත්‍යංශයේ අමාත්‍යවරයාගේ කාර්යාලය අපේ අමාත්‍යංශයේ මගෙත් අපේ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සහෝදරයාගේ කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ වියදම් අපි මිලියන 17කින් අඩු කළා තියෙනවා. ගිය අවුරුද්දේ ආණ්ඩුවේ වියදම් දුන්නේ මිලියන 47ක් අපි මිලියන 64ක් ගිය අවුරුද්දේ 64ක් තිබුණා අපි 44ට අඩු කරා. ඒ වගේ අපේ අමාත්‍යංශ පරිපාලන වියදම් අපි මිලියන 15කින් අඩු කළා තියෙනවා. ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ වැඩ ගොඩක් කරලා අපේ ලේකම්තුමිය අතිරේක ලේකම්තුමාලා අධ්‍යක්ෂකවරු එයාගේ පරිපාලන වියදම් මිලියන 15කින් අඩු කළා තියෙනවා. අපි රජයක් හැටියට වියදම් කළමනාකරණය කළා තියෙනවා. හැබැයි ඒ වගේම අපි වැඩ කරලා තියෙනවා අපේ අමාත්‍යංශයේ කාර්ය සාධනය භෞතික කාර්ය සාධනයේ මුල් අස්රාඩු මන්ත්‍රීතුමනි 78යි මේ මාස 9 ඉතිරි මාස 3 අපිට තියෙනවා. දැන් සැප්තැම්බර් මාසයේට මේ සියලු ගනුදෙනු තියෙන්නේ. ඉතින් මේ මාස 3 ගියාම දෙසැම්බර් අවසාන වෙනකොට අපි ලැබෙන වෘද්ධිය අපිට දකින්න පුළුවන් 100% අපේ භෞතික කාර්ය සාධනයේ සහ මූල්‍ය කාර්ය සාධනයේට අපි යනවා. ඒ සඳහා සැලැස්මක් ඇතුව තමයි අපේ අමාත්‍යංශය කටයුතු කරන්නේ. මම ඉතාම සන්තෝෂ වෙනවා අපට අමාත්‍යංශයත් එක්ක බැඳිච්ච ආයෝජකයෝ ඉන්නෝ, ව්‍යාපාරික ප්‍රජාව ඉන්නෝ, වාණිජ සංගම් ඉන්නෝ. ඒ සියලුම දෙනාගෙන් ලැබෙන සහයෝගයත් මම අමතක කරන්නේ මේ වෙලාවේදී. ඒ හැම දෙනාටම මම කෘතවේදීව ස්තුතිවන්ත වෙනවා. මොකද අපේ අමාත්‍යංශ විශේෂයෙන්ම සෙක්ටර් ඇඩ්වයිසරි කමිටි වල අපේ උපදේශන කමිටි වල ඉන්නේ ව්‍යවසායකයින්, කර්මාන්තකරුවන්, මේ ශ්‍රේෂ්ඨයේ දහසක් ගැටලුත් එක්ක ගැටෙන අය. එයාගේ අදහස් යෝජනා ඔක්කොම එක තමයි අපේ අමාත්‍යංශයේ කටයුතු බොහොමයක් අපි කරගෙන යන්නේ. ඒ වගේම අපි සම්ප්‍රදායික කර්මාන්ත හැටියට ගත්තොත් ඒ සම්ප්‍රදායික කර්මාන්ත වලට වෙන් කරපු වියදම් අපි ගොඩාක් කළමනාකරණය කළා. අවශ්‍ය තාවයන් සම්පූර්ණ කරගෙන තියෙනවා. ජාතික ශිල්ප සභාව ගත්තොත් බතික් අත්‍යන්ත කර්මාන්තේ අපනයන නැඹුරු නිෂ්පාදන, ඒ වගේම නවෝත්පාදන ඒවා දිරිමත් කරන්න අපි වැඩ කටයුතු කළා තියෙනවා. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සහයෝගයෙන් අපි මේ නොවැම්බර් මාසේ 9 ඉඳලා 15 වෙනිදා දක්වා ඉන්දියාවේ කොයිඹතුරු වල අපි ශිල්පීන් අත්‍යන්ත පේශකර්ම ශිල්පීන් 30 දෙනෙක් පුහුණුවකට යවලා තියෙනවා. එයායේ දැන් ඒ නවීන තාක්ෂණයත් එක්ක ඉන්දියාවේ පුහුණුව ලබනවා. ඒ වගේම තවත් ආයතන ගණනාවක් ගැන තියෙන නිසා මම කෙටියෙන් කියන්නම්. අපේ සංවර්ධන අංශයේ විශාල වැඩ කොටසක් කළා තියෙනවා. අපේ කර්මාන්ත පුර ඔබතුමා කිව්වා ආකාරයට විශාල ප්‍රමාණයක් දිනු කරන අපි දැන් මේ වෙනකොට හටුතු කරමින් යනවා. අපේ කර්මාන්ත පුර වෙනුවෙන් මුදල් වෙන් කිරීම අපි ගොඩක් කළා තියෙනවා. මිල්ලනිය කර්මාන්ත පුරේ අපි දැන් වැඩ කටයුතු අවසන් කළා තියෙනවා පළවෙනි අධියරේ. ඒ වගේම ගම්පහ කර්මාන්ත පුරේ අපිට තියෙන මිලියන 97ක් මේ ආදිවාසී අපි ඉංගිරිය කර්මාන්ත පුරේ ලබන අවුරුද්දේ උඩ ආරම්භ කරන්න පුළුවන්කම ලැබෙනවා. එහෙම කර්මාන්ත පුර විශාල ප්‍රමාණයක අපි වැඩ කටයුතු දැන් අවසන් කළා තියෙනවා. ඒ වෙනුවෙන් අපි යොදලා තියෙන මුදල් ප්‍රමාණය මිලියන 318ක්. ඒ වගේම මම කලින් කිව්වා වගේම වාලච්චනේ අපේ කර්මාන්ත පුරේ මිලියන 1575කින් දිනු කරන්න අපි කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ IDB එකේ අපි 2024 කර්මාන්ත වෙනුවෙන් ආදායම ලැබිලා තියෙනවා. 2024 පහුගිය ආණ්ඩු කාලේ මාස 9 මිලියන 73යි අපේ මේ මාස 9 මිලියන 88යි. මම මේ මාස 9 කියන්නේ සැප්තැම්බර් මාසය දක්වා කාලය, ඔක්තෝබර් මාසය දක්වා කාලය. මොකද නොවැම්බර් දෙසැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් කාර්තු අයවැයේදී ගණන් හදෙන්නේ නැති නිසා. ඒ වගේම අපි ඒවයි කර්මාන්තවල අක්කර ප්‍රමාණය වැඩි දියුණු කළා තියෙනවා, වර්ධනය කළා තියෙනවා. ඒවයි කර්මාන්ත ප්‍රමාණය වැඩි දියුණු කළා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා කර්මාන්ත පුලවල ප්‍රගතිය ගතොත් අපට සතුරු වෙන්න පුළුවන් ප්‍රගතියක් තියෙනවා. මම දන්නවා කර්මාන්ත පුරතේ ප්‍රධාන ගැටලුව තමයි එයාගේ බදු ඔප්පුවල ප්‍රශ්නේ. එයා විශාල ප්‍රමාණයක් බදු ඔප්පු අරගෙන තියෙනවා. ඒවා යාවත්කාලීන කරලා නැහැ, ඉඩම් නිරවුල් කරලා නැහැ. ඒ ගැටලු නිසා එයාට කර්මාන්ත පවත්ව ගන්න බැරි අර්බුදයක් තියෙනවා. හුඟක් අය අතුරු බදු දීලා තියෙන වෙනත් කර්මාන්ත වලට. ඒක නිසා කර්මාන්ත පුරවලට යොදවලා තියෙන ඉඩම් වල නිසි ඵලදාව, නිසි ප්‍රතිඵලය රටර ලැබිලා නැහැ මුල් අස්රා උඩ මන්ත්‍රීතුමනි. ඒක අපි විනාශ කරගන්න උත්සාහ කරමින් ඉන්නවා. ඒ වගේම නෙඩ ආයතනය, ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය, නෙඩ ආයතනයත් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයත් සෙඩ් එක IDB එක අපි එකට වැඩ කරනවා. එකට වැඩ කිරීම තුලින් IDB යටතේ ආයතනයක් නෙමෙයි අපි ඉදිරියේදී බලන්නේ නෙඩා එක සෙඩ් එක IDB එක කියන ආයතන තුනම එක ආයතනයක් එක සමාන මට්ටමේ ආයතනයක් බවට පත් කරගන්න. ඒක අපි එක් අධිකාරියක් හැටියට කටයුතු කරන බලාපොරොත්තු වෙනවා. එතකොට එයාට ස්වාධීන කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා මීට වඩා. ඒ නිසා IDB එක යටතේ ආයතනයක් වෙනුවට IDB එකත් නෙඩා එකත් සෙඩ් එකත් ඒකාබද්ධ කළා එක සමාන කටයුතු එක තැනකට ගේන්න අපි උත්සාහ කරමින් ඉන්නවා. මම විශේෂයෙන්ම ලක්ෂ්මන් අභිෂේක මැතිතුමාට අපේ නෙඩා ආයතනයේ සභාපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ කාර්ය මණ්ඩලය ඉතාම කාර්යක්ෂමව වැඩ කරනවා. කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අපි අතිරේක ලේකම්තුමිය අනෝජා මහත්මිය ඇතුළු ඒ කණ්ඩායමත් ඒ වගේමයි හොඳට වැඩ කරනවා. විශේෂයෙන්ම මම කියන්න ඕන අපි අලුතින් ආරම්භ කරපු බොහෝ දේවල් තියෙනවා. නම්බර් හැටියට මම කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ක්ලස්ටර් ඇසෝෂියේෂන් අපි ගොඩක් හදලා තියෙනවා. ඒ වගේම new business establishment through business clusters අපි ආරම්භ කළා තියෙනවා 2024 තිබුණේ 3යි. new business clusters අපි හදලා තියෙනවා 44ක්. 2024 අවුරුද්දටම තිබුණේ 3යි. අපි මේ අවුරුද්දේ 44ක් ආරම්භ කළා තියෙනවා. number of expanding existing business 12යි තිබුණේ අපි එක 41ක් බවට පත් කළා තියෙනවා. number of MSMEs facilitated through ට්‍රේඩ් ෆෙයා හරහා අපි ලබා දුන්නු සහයෝගයන් ගිය අවුරුද්දේ තිබුණේ 50යි මේ අවුරුද්දේ 250යි. ඉතින් නෙඩා ආයතනයේ සාර්ථකත්වයට හොඳම උදාහරණ තුනක් මම මේ ඉදිරිපත් කරේ. ඒ වගේම ජාතික ශිල්ප සභාවේ ප්‍රගතිය ගත්තොත් ශිල්පීන් පුහුණු ව්‍යාපෘති මගින් පුහුණුව ලැබූ සමස්ත ශිල්පීන්ගේ ප්‍රමාණය 2024 850යි මේ අවුරුද්දේ 1272යි. ඒ වගේම ක්‍රියාත්මක කරන දේශීය අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් ප්‍රමාණය 2024 අවුරුද්දේ 4යි මේ අවුරුද්දේ 11යි. ප්‍රතිලාභී ශිල්පීන් ප්‍රමාණය ගිය අවුරුද්දේ පුරාවටම තිබුණේ 42යි මේ අවුරුද්දේ 295යි. අපි මේ ඊයේ පෙරදාත් මේ ජන කලා කේන්ද්‍රයේ තියෙන ජාතික ශිල්ප සභාවේ කෞතුකාගාරය නවීකරණය කරලා නැවත ආරම්භ කරා. ඒකින්ද මම ජනතාවගෙන් ඉල්ලා හිටන දරුවන් එක්කෙන්න එතන හොඳ තැනක් බවට පත් කරන්න පුළුවන්. ගිය අවුරුද්දේ ශිල්පීන් ලියාපදිංචි කියලා තියෙන 19677යි අපි මේ අවුරුද්දේ 20869යි. ශිල්ප සමාජ ගිය අවුරුද්දේ පිහිටවල තියෙන 195යි මේ අවුරුදු 211යි. එහෙම ගත්තොත් ජාතික ශිල්ප සභාවේ අපට ප්‍රගතියක් තියෙනවා. ඒ වගේම අර අලවි කුටිගණ මන්ත්‍රීතුමෙක් මතු කරා BMICH එකේ තියෙන ප්‍රදර්ශනේ මම ඒක ගොඩක් විස්තර කියන්නේ නැහැ. ඒකේ ප්‍රශ්න තියෙන්නේ ප්‍රොකියුමන්ට් ප්‍රශ්නයක්. ඒ ප්‍රොකියුමන්ට් නිසා ඇත්තටම අපි වෙළඳ අලවි කුටි වලට වෙන් කළ තියෙන මිලියන 6.3යි. හැබැයි වෙළඳ අලවි කුටි හදන්න යන කට්ටිය ඉල්ලන අපේ මිලියන 13ක්. ඒක අසාධාරණ නිසා තමයි අපි නැවත රීටෙන්ඩර් කළා තියෙනවා. අපි නමුත් බලාපොරොත්තු වෙනවා ප්‍රදර්ශනය 2026 මාර්තු මාසේ පවත්වන්න. එය මම හිතන්නේ ශිල්පීන්ට ප්‍රශ්නයක් නැහැ. මොකද ශිල්පීන් වෙනත් ප්‍රදර්ශන බොහෝමයකට සම්බන්ධ වෙන නිසා.
මේ අවුරුද්දේ ප්‍රාදේශීය
ටෙන්කල්. එළගේ ඊළඟෙම ජාතික මෝටර් මධ්‍යස්ථානයේ සිසිර අමරබන්දු සභාපතිතුමාගේ යටතේ ඉතාම විශාල කාර්යභාරයක් සිද්ධ වෙනවා. නව නිර්මාණ සැලසුම් 2024 අවුරුද්දේ තිබුණේ 280යි 2025 නවවැනි මාසේ 30 වෙනකොට 378ක් අපි කළා තියෙනවා. ඒ වගේම නව නිර්මාණ මූලාශ්‍ර සකස් කිරීම 190යි 2024 අවුරුද්දට තිබුණේ අපි ඒක මේ අවුරුදු 272ක් කළා තියෙනවා. අදත් නුවර කැන්ඩි සිටි සෙන්ටර් එකේ ආරම්භ කළා ලාක්ෂා කර්මාන්තේ සංචාර කර්මාන්තේ අපේ සංචාරක නියෝජ්‍යමත්තුමා ගිහිල්ලා ලාක්ෂා කර්මාන්තේ ජාත්‍යන්තර තත්ත්වයට ගෙනියන්න. මොකද ලාක්ෂා කියන්නේ අපේම රටේ අනන්‍යතාවයක් සහිතව තියෙන විශාල හැකියාවක් තියෙන පාරම්පරික කර්මාන්තයක්. ඒ ලාක්ෂා කර්මාන්තේ නවීකරණය කරලා නවීන තත්ත්වයන් යටතේ නුවර අද දවස් තුනක ප්‍රදර්ශනයක් තියෙනවා ලංකාර කියලා. ඒ කටයුතු අපි කරගෙන යනවා. ඒක නිසා ජාතික ශිල්ප සභාවත් මොස්තර මධ්‍යස්ථානයක් ලක්ෂල ආයතනයත් අපි ඒකාබද්ධව විශාල වැඩ කොටසක් මේ වෙනකොට කරමින් යනවා. විශේෂයෙන්ම ලක්ෂල ආයතනය ගත්තොත් එම 2024 අවුරුද්දේ 9 මාසෙ 30 වෙනකොට සේල්ස් තිබුණේ මිලියන 681යි. අපි ඒක 689ක් බවට මේ අවුරුද්දේ පත් කළා තියෙනවා. අපේ ආදායම net profit එක තියෙනවා ගිය අවුරුද්දේ තුනේ මිලියන 10යි මේ අවුරුද්දේ මිලියන 22යි 12ක් වැඩි කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ගොඩාක් ප්‍රශ්න තියෙනවා. පහුගිය අවුරුද්දේ ලාභ වෙන්නලා තියෙනවා වැට් ගෙවල නැහැ. 2017 ඉඳලා 2024 වෙනකන් වැට් ගෙවල නැහැ. ඒ වගේම තිබිච්ච වර්ෂයේ 2024 අවුරුද්දේ ලබාගෙන තියෙන බාණ්ඩ කොන්ත්‍රාත් සේවා වලට අදාළ මිලියන 100ක් ගෙවල නැහැ. RDB බැංකුවට ගෙවන්න තියෙනවා 2012 අවුරුද්දේ ඉඳලා මිලියන 169ක්. මිලියන 200ක් අරගෙන තියෙනවා. ඒකේ පොලි අපි දැන් ගෙවන්න වෙලා තියෙනවා. ඒ නිසා මේ ආයතන කඩාවැටලා තිබිච්ච ආයතන දැන් ව්‍යාපාරික සලස්මක් හදලා ගරු මුලාසනාඩ මන්ත්‍රීතුමනි අපි ඒ ආයතන පවත්වාගෙන යනවා. ඊළඟට සලුසල ආයතනේ ගත්තොත් එහෙම වහන මට්ටමට තිබිච්ච ආයතනයක් 2025 වුරුද්දේ අපි මිලියන 26ක ආදායමක් හොයලා තියෙනවා. වැහෙන්න තිබිච්ච ආයතනයක් 34 දෙනෙක් වගේ පුංචි සේවක කණ්ඩායමක් ඉන්නේ. නමුත් අපි සභාපතිතුමාගේ සාර්ථකත්වය යටතේ මිලියන 26ක ආදායමක් හොයලා තියෙනවා. තව ගෙවන්න තියෙන මිලියන 113ක් පරණ පව්. පරණ ණය ගෙවන්න ඕන මිලියන 113ක්. ඒ ණයත් ගෙවන ගමන් අපර වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ගැන ගොඩාක් කතා කළා. විශේෂයෙන්ම මැණික් ආදායම වැඩි වෙලා තියෙනවා ඇත්තටම. මැණික් ආදායම ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්ද වැඩි වෙලා තියෙනවා. ගිය අවුරුද්දේ තිබුණේ ජෙම් වලින් අපට එක්ස්පෝට් ඉන්කම් එක තිබුණා මිලියන 110යි. මේ අවුරුද්ද 153ක් වෙලා තියෙනවා. නමුත් ඒකේ අඩුවක් පේන්නේ ජෙම් වලින් නෙමෙයි. අපට ඒ අඩුව පේන පැත්ත තමයි මුළු ආදායම ගත්තොත් අඩු වෙලා තියෙන්නේ ඩයමන්ඩ් වලින්. මොකද ඩයමන්ඩ් පාවිච්චි කරන හුඟක් රටවල් මූලාශ්‍රවන් මන්ත්‍රීතුමනි දැන් යුද්ධමය තත්ත්වයන් තියෙන රටවල්. ඒ නිසා ඩයමන්ඩ් වලින් අපට තිබිච්ච ඉන්කම් එක අඩු වෙලා තියෙනවා. ගිය අවුරුද්දේ මිලියන 166ක් තිබුණා. මේ අවුරුද්දේ මිලියන 117යි. ඒ වගේම ජුවලරි පැත්ත ගැන අහා ජුවලරි පැත්ත ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් රවි කරුණානායක මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු යෝජනාව අපි BOI එකත් එක්ක සාකච්ඡා කරමින් යනවා. මොකද්ද ලංකාවට රත්රන් ගෙනල්ලා ලංකාව තුල රිෆයින් කරන්න කරලා පිටරටට යවන්න. දැන් ඩුබායි වලේ දේ කරනවා, ඉන්දියාවේ දේ කරනවා. අපි ඒ වෙනුවෙන් ආයෝජන මණ්ඩලය ඒ වගේම ශ්‍රී ලංකා කස්ටම් එකත් එක්ක සාකච්ඡා කරමින් යනවා. ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් හැටියට ලංකාවට ගෝල්ඩ් ගෙනල්ලා ගෝල්ඩ් රිෆයින් කරන මධ්‍යස්ථාන ආරම්භ කරන්න. එහෙම වුණොත් අපේ ගෝල්ඩ් භාවිතා කරන අයටත් ඒ දේ භාවිතා කරන්න පුළුවන්. ලංකාව තමයි ගරු මන්ත්‍රීතුමා ලෝකෙම්ම හෑන්ඩ්මේඩ් ගෝල්ඩ් ඉන්න කට්ටිය ඉන්න හොඳම රට. ඒ කියන්නේ ලංකාවේ ගෝල්ඩ් මිත්‍රත් එක තරංකාන වෙන අයට බෑ. හෑන්ඩ්මේඩ් එක කටින් නෙමෙයි, එනේ පොලිස් කට් කරන එක නෙමෙයි, කියන්නේ මැෂින් කට් නෙමෙයි, හෑන්ඩ්මේඩ් එක ඉහළම අගයක් තියෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා රත්නපුරේ වගේම කොළඹ විශේෂයෙන් පෝට් සිටි එක වෙන්න පුළුවන්. අපි තාම ස්ථානයක් හොයමින් යනවා. ඉන්ටර්නැෂනල් ජෙම් හබ් එකක් පටන් ගන්න. ජාත්‍යන්තර පැය 24න් වැඩ කරන ජෙම් හබ් එකක් අපි පටන් ගන්නවා ලබන අවුරුද්දේ. ජනාධිපතිතුමත් කැබිනට් මණ්ඩලයක් අපට ඒකට අනුමැතිය දීලා තියෙනවා. ඒ නිසා අපට විශාල සාර්ථකත්වයක් ලබන්න පුළුවන් ශ්‍රේෂ්ඨයක් බව අපි විශ්වාස කරනවා. ප්‍රශ්න ගොඩක් තියෙනවා. මම ප්‍රශ්න නැහැ කියලා කියන්නේ විශේෂයෙන්ම බැකෝ ප්‍රශ්නේ. බැකෝ යන්ත්‍ර වලින් අද රත්නපුරේ විශාල විනාශයක් සිද්ධ වෙමින් තියෙනවා. ඒ වගේම රෆ් ජෙම් රට යවණෙක් ගැන කතා වුණා. ඒක මම දත්ත තොරතුරු ඉදිරිපත් කරන්නම්. ඒක තියෙන්නේ ඇත්තටම ඒ කියන්නේ ඔක්ෂන් එකේදී ඔක්ෂන් වෙන්නේ නැති කට්ට කියන මොඩල් එකේ ජෙම් වර්ග කිහිපයක් තියෙනවා. ඒවා තමයි රෆ් ජෙම් හැටිය රට යවන්න යෝජනා වෙලා තියෙන එක. අවසාන තීරණයක් කරන්නේ නැහැ. මම දැක්ක පහුගිය දවස්වල චතුරංගත් මාවත් විනාශ කරන දැක්ක සමාජ මාධ්‍යවල අපි තීරණය අරගෙන නැහැ. මොකුත් තාම යෝජනා පමණයි තියෙන්නේ. මොකද ඒවා අපි තීරණය කරලා ඔක්ෂන් එකෙන් ඔක්ෂන් වෙන්නේ නැති ඒවා යවුවොතින් ඒක ජාතික ගිණුම් වලට එනවා. එහෙම නැත්නම් දැනටත් හොරෙන් යවනවා. ඉතින් හොරෙන් යවන එක නීත්‍යානුකූල කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඒකට අකමැති පිරිසක් ඉන්න බව අපට පේනවා. ඊළඟට කරු මුණාස්නාඩු මන්ත්‍රීතුමනි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ගැන කතා කරන්න ඕන. මොකද අපේ මන්ත්‍රීතුමියත් කතා කරා අපිට සාමාන්‍යයෙන් අපේ අපනයන පොටෙන්ෂල් එක අපේ අපනයන හැකියාව පිළිබඳව පහුගිය කාලේ තිබුණේ ඩොලර් මිලියන 12ක 13ක ප්‍රමාණයක්. නමුත් අපි මේ අවුරුද්ද ඉලක්කගත කරලා තියෙනවා ඩොලර් මිලියන 18ක් බිලියන සමා වෙන්න ඩොලර් බිලියන 18ක්. ඒ ඩොලර් බිලියන 18ෙන් අපි දැන් මේ වෙනකොට 13ක් සම්පූර්ණ කරලා තියෙනවා. මේ සැප්තැම්බර් මාසෙ වෙනකොට අපි ඩොලර් බිලියන 13ක අපනයන ආදායමක් සම්පූර්ණ කරලා තියෙනවා. ඉතින් අපි හරි සතුරු වෙනවා ඒකට. අපේ ඉලක්ක වලට අපි ගමන් කරමින් ඉන්න නිසා. අපේ ඉලක්කය තමයි 2030 වෙනකොට ඩොලර් බිලියන 36ක අපනයන ආදායමකට යන්න. ඉතින් ඒක අපි ළඟා කරගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. අපි මේ අවුරුද්දේ අපේ වර්ධන වේගය 2024ට සාපේක්ෂව 2025 7%ක වර්ධන වේගයක් අපට තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා අපි ඉස්සරහට යද්දී පුළුවන් කියලා. විශේෂයෙන්ම ලබන අවුරුද්ද අපි 2026 ජූනි මාසේ වෙන් කරගෙන තියෙනවා ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික එක්ස්පෝ ප්‍රදර්ශනයේ පවත්වන්න. එබැවින් මේ වෙනකොට විදේශ ස්ථානාපති සේවාවන් එක්ක සාකච්ඡා කරමින් යනවා. ජාත්‍යන්තර ආයෝජකයෝ 1500කට වැඩි ප්‍රමාණයක් ලංකාවට ගෙන්වන්න බලාපොරොත්තු වෙනවා. අවුරුදු 12කට විතර පස්සේ මගේ හිතේ ලංකාවේ එක්ස්පෝ එක පවත්වන්නේ අපි. ඉතින් අපනයන සංවර්ධන මණ්ඩලයේ එබැවින් විශාල කාර්යභාරයක් කරමින් යනවා. ඊළඟට විශේෂයෙන් පැල්වත්ත සෙවණ ගැන කතා කළා ගොඩක්. මන්ත්‍රීවරු 5-6 දෙනෙක් තමන්ගේ දිස්ත්‍රික්කේ තමන්ගේ ප්‍රදේශවල ඒ කතා කරන එක සාධාරණයි. උක් මිලදී ගැනීම සම්බන්ධ ප්‍රශ්නේදී අදාළ ගෙවීම් කරන්න පහුගිය අවුරුද්දේ බිලියනයක් මුදල් භාණ්ඩාගාරයෙන් වෙන් වුණා. අද වෙනකොට මිලියන 400ක් අපි උගවීන්ට සහනයක් ලබා දීලා තියෙනවා ඒ වෙනුවෙන්. ඒ වගේම වගාහානි වන්දි වෙනුවෙන් භාණ්ඩාගාරයේ රුපියල් මිලියන 133ක් වෙන් කරා අද මේ වෙනකොට බැංකු ගිණුම් වලට අපි දාලා තියෙනවා රුපියල් මිලියන 72ක්. රුපියල් 7000 ගානේ උග්ගොවින්ට හැම ටොන් එකකටම. ඒ වගේම හිගේ අර්ථසාධක ගැන කතා කළා උග්ගොවින්ට ගෙවන්න තියෙන සියලුම අර්ථසාධක සහ ව්‍යස්ථාපිත ගෙවීම් පැල්වත්ත සෙවණ කළ දෙකේම ගෙවන්න ප්‍රතිපාදන මේ අයවැය වෙන් කළා තියෙනවා ගෙවීම් නිරවුල් කරනවා අපි. ඒ වගේම උක් ඇඹරීම අඩු වෙලා කියලා කිව්වා නෑ ඇඹරීම අඩු වෙලා නෑ. පැල්වත්ත කර්මාන්ත ශාලාවේ ප්‍රශස්ත මට්ටමින් අපි උක් අඹරනවා මෙට්‍රික් ටොන් 2800ක් දවසකට. අපේ මන්දුම් බණ්ඩාර මන්ත්‍රීතුමා කිව්වේ 2000යි කියලා. අපි 2800ක් අඹරනවා දවසකට. ඒ වගේම සෙවණගල 1200ක් වෙලා තියෙන අපේ කටරයක් කැඩලා තියෙන නිසා අපි බලාපොරොත්තු වෙනවා ඒකෙන් මෙට්‍රික් ටොන් 900ක් තව අඹරන්න අතුල් ගන්න පුළුවන්. ඒ නිසා උපරිම ධාරිතාවට යන්නේ කටරයක දැන් ජාත්‍යන්තර මිලදී ගැනීම ප්‍රොකියුමන්ට් කළා මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කළා තියෙනවා. ඒ වගේම නුගේගොඩ අවුට්ලට් එක ගැන කතා කරා ගොඩක් දෙනෙක්. නේද? සීනි කඩේ කියලා. මෙතන හුඟා පටලගත්ත දෙයක් තියෙනවා. එතන පැකට් එකක් අපි විකුණන්නේ 255ට. පැකට් එක 255යි අපි විකුණන්නේ. හැබැයි වෙනත් පුච්චිටි වල පැකට් එක විකුණන්නේ 280යි. 200 350යි. සමහර තැන් වල තියෙනවා 380ටත් පැකට් එක. අපි ලූස් විකුණන එක ගැන තමයි මේගොල්ලෝ මේ පෙන්වන්නේ. අපේ ගානට වඩා ගාන වෙන තැන් වල අඩුයි කියන්නේ ලූස් විකුණන එක. ලූස් කිලෝ එකක් කියන්නේ ගරු මුලාසරාට මන්ත්‍රීතුමනි හරියට හොදලා නැහැ. හරියට පිරිසිදු කරලා නැහැ. අපට ලූස් එක විකුණන්න පුළුවන් ඕනනම් රුපියල් 230ටත් අඩුවෙන්. හැබැයි ඒකේ ප්‍රමිතියක් නැහැ. දැන් මෙතන ලූස් එකයි පැකට් එකයි මාරු වෙච්ච එක තමයි මේගොල්ලන්ට තියෙන්නේ. එහෙනම් හුඟාක් අය පැකට් එකේ මිල අපේ පැකට් එකේ මිලයි පිට තැන්වල ලූස් විකුණන මිලයි තමයි මේ සංසන්දනය කරන්නේ. එහෙම නැතුව අපේ මිල වැඩි නැහැ. අපි විකුණන්නේ හඳුන්වා දෙන මිලක් ප්‍රොමෝෂන් එකක්. ඒ ප්‍රොමෝෂන් එක අපි 255ට විකුණනවා. වෙන තැන්වල අපි අහන කොයි කඩේකද තියෙන්නේ අපේ මිලට වඩා අඩුවෙන් පැකට් එකක් ගේන්න පුළුවන් නම්. මොකද පැකට් එකේ ලූස් විකුණන එකේ වෙනස තෝරගන්න බැරි එකේ ප්‍රශ්නයක් මේ තියෙන්නේ. නමුත් ප්‍රශ්නයක් නැහැ අපට. අපි දවස් 9ට මේ වෙනකොට කිලෝ 3000 ගානක් අපි විකුණලා තියෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් එම දවසට කිලෝ 339ක් අපි විකුණනවා. කිලෝ හැටියට ගත්තොත් කිලෝ එකේ පැකට් එක ගත්තොත් කිලෝ 339ක් දවසට විකුණනවා. ලක්ෂ 8ක ආදායමක් අපි ලබලා තියෙනවා. අපිට ඒ ගැන සතුටුසක් තියෙනවා. මොකද මේක අපි බලාපොරොත්තු වෙන්නේ දුමුරු සීනි විතරක් නෙමෙයි උක් ආක්ෂිත සියලුම දේවල්. උක් ආක්ෂිත සියලුම දේවල් නිෂ්පාදනය කරලා ලබා දෙන්න උක් හකුරු උක් පැණි උක් කොළවලින් කරන නිෂ්පාදන පවා තියෙනවා. උක් කොළවලින් කරන නිෂ්පාදන පවා හඳුන්වා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේකට සීනි ආනයනය කරන අයගේ විශේෂයෙන්ම සීනි ආනයනය කරන අයගේ ලොකු විරෝධයක් තියෙන බව අපි දන්නවා. මොකද මන්දුම් බණ්ඩාර මන්ත්‍රීතුමා කිව්වා මේ අවුරුද්දේ ඩොලර් බිලියන 100 ගානක් වියදම් කළා තියෙනවා කියලා අපේ ආණ්ඩුවේදී. හැබැයි ඒගොල්ලොන්ගේ ආණ්ඩුවේදී වියදම් කළා තියෙන ඩොලර් මිලියන 2023 408ක් සීනි ගේන. ඩොලර් එක 334ට තියෙද්දි 2022 වියදම් කළා තියෙන 219ක් සීනි ලංකාවට ගේන මිලියන ඩොලර් මිලියන. ඒක නවත්තන්න බෑ. ඒක නවත්තන්න අපි කැමති. හැබැයි ඒකට තියා අඩුතරමේ දැන් මෙතන එක මන්ත්‍රීවරු 5 දෙනෙක් කියනවා මේ වැඩ හොඳයි කියලා. තව 5 දෙනෙක් විරුද්ධව කතා කරනවා. මට තේරෙන්නේ නැහැ. සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය දිස්ත්‍රික්කයේ මන්ත්‍රීතුමා හොඳයි කියනකොට අනිත් මන්ත්‍රීවරු විරුද්ධයි කියනවා. මහලේකම්තුමාට කියා ගන්න බෑ. මොකද එයා සීනි උක් හදන දිස්ත්‍රික්කෙන් ආපු නිසා විරුද්ධත් නැහැ, හොඳත් නැහැ, රහත් නැහැ වගේ ඉන්නවා. ඊළඟට අපේ අම්පාර මන්ත්‍රීතුමා උතුමාලිබ්බේ මන්ත්‍රීතුමා කතා කරා හිඟුරාණේ ඉඩම් ප්‍රශ්නේ. හිඟුරාණේ ඉඩම් ප්‍රශ්නේ ඇත්තටම විශේෂ ප්‍රශ්නයක්. මම ඔබතුමා ඉදිරිපත් කරපු මේ වார்த்தාව සභාගත කරන හැන්සාඩ් වார்த்தාවට අතුල් කරන්නත් කියලා ඉල්ලා සිටිනවා. මොකද මේක වැදගත් වார்த்தාවක්. මීට කලින් ගොවියන්ගේ ඉඩම් පිළිබඳ හරි සංඛ්‍යා දත්ත තිබුණ නැහැ. පළවෙනි වතාවට තමයි දැන් මේ ශ්‍රේෂ්ඨ පරීක්ෂාවක් කළා. හෙක්ටයාර 6646ක ඉඩම් තියෙන බව අඳුරගෙන තියෙනවා. ඒකෙදි ගල්ලොයි වැවිලි සමාගමට තියෙන ඉඩම් කොච්චරද, ගොවින්ට තියෙන ඉඩම් කොච්චරද, ගොවින්ගේ ගොඩ ඉඩම් කොච්චරද සියල්ලම දැන් අඳුරගෙන තියෙනවා, ලැයිස්තුගත කරලා තියෙනවා. මං හිතන්නේ ඉදිරියේදී ඔබතුමාලට ගොවින්ගේ ඉඩම් වෙන් කරගෙන ආයතන ඉඩම් වෙන් කරගෙන මේ කටයුත්ත ගැටලුවක් නැතුව ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන්. මම මේ ලේඛනය හැන්සාඩ් වார்த்தාවට අතුළු කරලා ඉන්නවා.
විනාඩි 5ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි. මට තව ආයතන කිහිපයක් තියෙනවා. කහටගා පතල මිලියන විශාල ප්‍රමාණයක ලාභයක් ලබන ආයතනයක්. ඒ වගේම පිගන් සංස්ථාව මිනරල් ආයතනය ගැනත් මට කතා කරන්න තියෙනවා. ඒ අතර මම තව අමතර පොඩි වෙලාවක් ඔබතුමායින් ගන්නවා. කාරණා කිහිපයක් විශේෂයෙන් අවධාරණය කරන්න. Honorable Chairman of the Committee, the Minister of Industry and Entrepreneurship Development has now opened an important call for investors to support the growth and production of several promising industries across our nation. By the year 2030, we aim to achieve an export income of $36 billion, a milestone that will mark a new era of economic strength and self-reliance. However, these new investments must not be confined to the Western province alone. They must reach every corner of our country, empowering communities from the rural heartlands to the urban centers. Global investment, domestic participation, and confident negotiation will be the three pillars that drive prosperity and in industry and entrepreneurship. As someone who seeks to be part of the solution rather than the challenge, I have witnessed firsthand that young entrepreneurs in developing communities are not lacking in creativity or ambition. Their ideas are bright, their visions are bold, and their determination is remarkable. What they often lack is access to the market, investors, information, and global networks that more often than not operate in English. When we teach English to the underprivileged youth and hopeful entrepreneurs, we are not merely teaching grammar or vocabulary. We are unlocking doors. We are giving them the confidence to pitch their ideas, connect across borders, read and understand contracts, access international funding, and share their stories with the world. Imagine a young entrepreneur in a rural village with an innovative idea in sustainable herbal and medicinal plant cultivation, or in the local jewelry industry. With English proficiency, that individual can participate in international workshops, attract global investors, and market their product to the world. And this, I emphasize, is not charity. It is an investment in human potential. When we empower entrepreneurs with English, we strengthen local economies, promote innovation, and nurture a new generation of leaders who can compete and collaborate confidently on the global stage. At this moment, I humbly appeal to Dr. Harini Amarasurya, our Honorable Minister of Education, to empower the ministry to initiate a national program that inspires young people to learn English, not out of obligation, but with passion and purpose, particularly in the field of business and entrepreneurship. Honorable members, I myself came from an education system 5 decades ago, where I was not privileged to learn and master English well. Instead of mocking that struggle, let us be a part of a solution. Please, hear me out. Yes, give me 1 minute. I will conclude this. Please hear me out, honorable members. Instead of mocking one struggle, let us be a part of the solution. Let us commit ourselves today to teaching not just a language, but a lifeline. To give our young entrepreneurs not just words, but a world of opportunity. World of opportunity. Thank you very much. Thank you, all of you.
බොහොම ස්තුතියි ගරුමතුමා. ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂක හා ප්‍රජා සෞඛ්‍ය ගැණුවේ අමාත්‍යාංශය ශීර්ෂ අංක 124 සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
ගරු සභාපතිතුමනි, විසාජන පනත් කැටුම්පතේ 21 වෙනි පිටුවේ 21 වෙනි සහ 22 වෙනි පේලේ ඉවත් කර ඒ වෙනුවට පහත සඳහන් අයිතමේ ආදේශ කළ යුතුය. පුනරාවර්තන රුපියල් බිලියන 27යි මිලියන 488යි 510යි මූලධන රුපියල් බිලියන 34යි මිලියන 203යි ශේෂ 124 ග්‍රාම සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සෞඛ්‍ය බල ගැන්වීම අමාත්‍යවරයා ගරු සභාපතිතුමනි විසර්ජන පනත් කැටුම්පතේ 22 පිටුවේ 3 පේලිය ඉවත් කර ඒ වෙනුවට පහත සඳහන් අයිතමය ආදේශ කළ යුතුය. වැඩසටහන 2 සමාජ සංවර්ධන රුපියල් බිලියන 1යි මිලියන 746යි 210යි රුපියල් බිලියන 29යි මිලියන 774යි මෙම සංශෝධනයේ අභිප්‍රාය වනුයේ 2025 10යි 18 දිනති අංක 2458 ඇලිරක් 65 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයේට ආනුසාංගිකව වැය ශීර්ෂ අංක 189 මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා යටතේ රාජ්‍ය නවන සංවිධාන සඳහා වන ජාතික ලේකම් කාර්යාලය වෙත නිකුත් කර ඇති පුනරාවර්තන ප්‍රතිපාදන රුපියල් මිලියන 88යි 510ක් සහ මූලධන ප්‍රතිපාදන රුපියල් මිලියන 3ක් ශීර්ෂ අංක 124 ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සෞඛ්‍ය ගැන්වීම අමාත්‍යවරයා වෙත මාරු කිරීම සහ අයවැය යෝජනා අංක 17 යටතේ වෙන් කරන ලද ප්‍රතිපාදන ඇතුළත් කරමින් වැය ශීර්ෂ අංක 124 ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සෞඛ්‍ය ගැන්වීම අමාත්‍යවරයා සඳහා රුපියල් බිලියන 23කින් මූලධන ප්‍රතිපාදන වැඩි කිරීමයි.
ශීර්ෂ අංක 124 සංශෝධන සහිතව කාර්ක සභා එකඟද?
ආයි.
ශීර්ෂ අංක 216 කාර්ක සභා එකඟද?
ආයි.
ශීර්ෂ අංක 331 කාර්ක සභා එකඟද?
ආයි.
කර්මාන්ත සහ ව්‍යවසායගත සංවර්ධන අමාත්‍යාංශය ශීර්ෂ අංක 149 සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
කරු සභාපතිතුමනි, විසර්ජන පනත් කෙටුම්පතේ 28 පිටුවේ 7 පේලි ඉවත් කර ඒ වෙනුවට පහත් සඳහන් අයිතමය ආදේශ කළ යුතුය. මූලධන රුපියල් බිලියන 7යි මිලියන 500යි ශීර්ෂ අංක 149 කර්මාන්ත හා ව්‍යවසායකත් සංවර්ධන අමාත්‍යවරයා කරු සභාපතිතුමනි විසර්ජන පනතේ 28 පිටුවේ 11 පේලි ඉවත් කර ඒ වෙනුවට පහත් සඳහන් අයිතමය ආදේශ කළ යුතුය. වැඩසටහන 2 සංවර්ධන වැඩසටහන රුපියල් බිලියන 3යි මිලියන 655යි 216යි 210යි රුපියල් බිලියන 7යි මිලියන 243යි 710යි මෙම සංශෝධන අභිප්‍රාය වනුයේ ආයෝජන අයවැය යෝජනා අංක 10 11 යටතේ වෙන් කරන ලද ප්‍රතිපාදන ඇතුළත් කරමින් වැය ශීර්ෂ 149 කර්මාන්ත සහ ව්‍යවසායකතු සංවර්ධන අමාත්‍යවරයා සඳහා රුපියල් බිලියන 1යි මිලියන 500කින් මූලධන ප්‍රතිපාදන වැඩි කිරීමයි.
ශීර්ෂ අංක 149 සංශෝධනයේ සහිතව කාර්ක සභා එකඟද?
හායි.
ශීර්ෂ අංක 303 කාර්ක සභා එකඟද?
හායි.
පාර්ලිමේන්තුව යළි රැස්වේ. ශීර්ෂ අංක 124 සහ 149 සංශෝධන සහිතවද ශීර්ෂ අංක 216 303 සහ 331 සංශෝධන රහිතවද කාර්ක සභාවේදී සම්මත වූ බව මෙම සභාවට දැනගනු කැමැත්තෙමි.